තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි කියද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අපිට පුළුවන් මේ සාකච්ඡාව කරගෙන යන්න. කාට හරි මොනවා හරි අහන්න තියෙනවද සාකච්ඡාවට? විසිදයක් තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න.
තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි.
ඔබතුමාගේ සයිට් එකේ දාලා තිබුණා අනුරමුදස්සි ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මේ 29 වෙනිදා බුදුන් වදාළ දහම කුමක්ද කියලා.
ඔව්.
ඒකේ පංච උපාදානස්කන්ධ විග්‍රහයක් කළා. ඒකෙදි පංච උපාදානස්කන්ධ විග්‍රහය විදිහට උන්වහන්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන 11 ආකාරය සමග සාසව උපාදානීය භවින් යුක්ත වේදීම කියලා දේශනා කළේ. පොඩි පැහැදිලි කරගැනීමක් කරගන්න පුළුවන්. සාසව උපාදානීය කියන යෙදීමත් එක්කයි කියන එක ඔබතුමාට තේරුම් ගන්න.
තේරුම් ගන්න. සාසව උපාදානීය. සාසව කියන්නේ ආශ්‍රව සහිතයි. හරි. සාසව කියන්නේ ආශ්‍රව සහිතයි. ඊළඟට උපාදානීය කියන්නේ උපාදානය වෙනවා කියන එක වෙනවා.
එන උපාදානය සහ උපාදානීය කියන්නේ දෙකක්ද?
උපාදානීය කියන්නේ يعني උපාදානය කර ගන්නවා වගේ, උපාදානය කර ගන්න පුළුවන්. අපේ මං හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස සම්බන්ධ වුණාද? මං හිතේ මේ ධර්ම සාකච්ඡා තියෙන සයින්හන්ස කියලා. සයින්හන්ස නෙවෙයිද? හද අපි ඒක මේ අපි පාලි දන්න ඒ ස්වාමින්වහන්ස නමක් හරි පාලි දන්න කෙනෙක් සම්බන්ධ වුණාම හරියට අහගමු. ඒ කියන්නේ උපාදානය වුණ වගේ කියලා ඒ දෙකෙන්ම ගන්න තියෙන්නේ මොකද්ද? ඒකේ අර්ථය දැන් ආශ්‍රව සහිත උපාදානය වෙනවා නම් ඒක මොකක් කියලාද හිතන්න පුළුවන්. මොකද්ද ඒකෙන් එන්නේ අර්ථය?
කෙලස්.
ඔව්. මොවිලිසේ දිලා නේද?
ඔව්.
ඒක තමයි. කෙලෙස් යෙදෙනවා කියන්නේ එතකොට අර පුද්ගලයෙකුටනේ.
ඔව්.
ඒ කියන්නේ මම කියන එකත් එක්ක නේ යෙදෙන්න ඕන. නිකම්ම දෙයක් වෙන්න බැහැනේ. එහෙනම් නිකම්ම ධර්මතාවයක් වෙන්න බැහැ. සාසව උපාදානිය කියන. අන්න එතනයි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒක ඒ මම කියන්නේ සක්කායනේ. හරි.
ඔව්.
ඒක එතනින් තමයි තේරුම් ගන්න ඕන සක්කාය කියනකොට පංච උපාදානස්කන්ධය කියන්නේ ඒකයි. ඒ කියන්නේ සක්කාය සක්කාය කියනවා කොපමණකින් සක්කාය වෙයිද කියලා චූල වේදල්ල සූත්‍රය අහනවනේ. එතකොට තේරෙනවා මේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා උත්තර දෙනවා. ඒක මතක ඇති මං හිතන්නේ. විසාක ධම්ම දින්න මේ සාකච්ඡාව චූල වේදල්ල සූත්‍රය.
එහෙමයි.
ඒකේ සක්කාය සක්කාය කියලා අහන්නේ කොපමණකින් මේ සක්කාය වෙනවද කියනකොට සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියනවා. දැන් පේනවද මේ සක්කාය කියන එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය කියනකොට එතන අර ආශ්‍රව සහිත උපාදානිය වෙන කියනකොට ඒක පුද්ගලයේ සම්බන්ධවනේ කෙලෙසේදීලන් නිකන් සිංහලෙන් කිව්වොත් නේ ආශ්‍රව සහිතයි කෙලෙසේදීලා කියනකොට එතකොට පුද්ගලෙක් ඇතෙන්ට රිංගලා නේද කියන්නේ මම කියන හැඟීමක් ඇවිල්ලානේ එතට ඒ සක්කාය කියනකොට ඒ මම කියන හැඟීම අස්මිය අස්මිමානය කියන එක යෙදිලා හරි දැන් ඒ එතකොට ඒක අර යෙදෙන විදිහ කියන්නේ ඒකයි කෙනෙකුට යෙදෙන විදිහ කියනකොට අනේ පංච උපාදානස්කන්ධය කියන සක්කාය ස්වභාවය යෙදෙන විදිහ යදෙන විදිහ කියන්නේ ඒක අර ප්‍රායෝගික පැත්තනේ කෘත්‍යයක් හරි ඒ කියන්නේ තමන්ගේ ප්‍රායෝගික පැත්තක් ඔය පෙන්වන්නේ හරිද දකින මට්ටම ඒ පැත්ත තමයි ඇත්තටම මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ මේකේ මේ යෙදෙන විදිහක්. හරි?
ඔව්.
හැබැයි ඊට අමතරව ඔය පංච උපාදානස්කන්ධේ නැත්නම් පංචස්කන්ධේ මොකද්ද කියලා විස්තර කිරීමක් තියෙනවා. එදා සමාජෙත් තිබුණා පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ කියන ස්කන්ධ පහ ගැන කතාවක් මිනිස්සු දැනගෙන හිටියා. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් පංචස්කන්ධය කියන්නේ මොකද්ද කිව්වහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කෝක මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙවෙයි. මේ සමාජයේ සාමාන්‍යයෙන් මෙන්න මේ මෙහෙම ಜಾති පහක් තියෙනවා කියන එක සාමාන්‍ය සමාජයේ මිනිස්සු භාවිතා කරපු මිනිස්සු දැනගෙන හිටිය දෙයක්. ඒ කියන්නේ අන්‍ය තීර්ථකයෝ දැනගෙන හිටිය දෙයක්. හරි?
ඔව්.
එතකොට දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් නේ පෙන්වලා දෙන්නේ පෙරවීම කියන එක. එතකොට මෙන්න මේ පංචස්කන්ධය විස්තර කරනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා විස්තර කරනවා. ඊළඟට ඔක නාම රූප කියලා විස්තර කරන්න කිව්වා. නේද? නාමයයි රූපයයි තරදයක තව දුරටත් ඉතින් රූපය කියන්නේ මොකක්ද යවහන් සතර මහා ධාතු පඨවියාපෝ තේජෝ වායු නැත්නම් ඒවයි උපාදාය රූප වර්ණ ගන්ධ රස ඕජ ඔය සාමාන්‍ය භාෂාවෙන් තේරෙනවනේ අපිට තේරෙනවනේ කියනකොට මේ අදහසක් එනවනේ ඉතින් ඒවා ඒ කාලේ මිනිස්සු දැනගෙන හිටිය දේවල් කියන්නේ අපි දැන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ එතකොට ඒ ඉගෙන ගැනීම තුළ දන්න දෙයක් තියෙනවනේ ඒ ඔහොම වචන ඇහෙනකොට. ඒ වගේ මිනිස්සු කතා කරනකොට දැන් ඕයින් කතා කරන්න පුළුවන්කම තිබුණා. ඒ වචන සාමාන්‍ය සමාජයේ භාවිතා වුණා. එහෙම නැත්නම් අඩු ගානේ මේ අර විමුක්තියක් හොයන අය හිටියනේ. නිවනක් හොයන අය හිටියනේ. බුදු කෙනෙකුට කලින් ඉතින් මේ වචන ඒගොල්ලෝ භාවිතා කළා. මේවා හැදිලා තියෙන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ දැන් කියන්නේ අය අපේ අතීත කාලේ මිනිස්සු අය ලංකාවේ වැඩි ජනතාව කියන දැන් ඕස්ට්‍රේලියාව ඇබෝරිජිනල් කියලා ඉන්නේ ඒගොල්ලන්ගේ තාමත් තියෙනවා ඒගොල්ලෝ ගින්දරට ඒ කියන්නේ ගරු කරන පුදනවා ගින්දර පොළව උලංග සමනත් තියෙන පස් ගිනි දිය සුලං කියන වතුර ස්වභාව ධර්මී තියෙන ඒවා දෙවියෝ වගේ ඒවායින් තමයි අපිව ආරක්ෂා කරන්නේ කියලා තමයි එක සැරයක් ඒ භෝජන කට්ටිය ඉන්න පැත්තට ගියා ඒගොල්ලෝ ලොකු ගිනි ගොඩක් ගහගෙන ඒකලක්ක කතා කරනකොට කිව්වා මේ ගින්දර තමයි අපිට උදව් වෙන්නේ මේ පොළොව තමයි අපිට උදව් වෙන්නේ ජීවත් වෙන්න වතුර නැතුව ජීවත් වෙන්න බෑ ඒකේ මේ සුළඟ අවශ්‍යයි ඒගොල්ලෝ දන්නා අපිට මේ හුස්ම ගන්න උදව් වෙන්නේ උලඟ. රට ඒ හතරේ නිර්මාණයක් කියන මට්ටම. ඉතින් ඒවට මේ කාලේ භාවිතා කරපු වචන තමයි මේ පඨවි ආපෝ තේජෝ වායු. දැන් අපිට හිතෙන්නේ ඕක ඉගෙන ගත්තහම මේ බුදුදහම ඉගෙන ගත්තා කියලානේ. ඒක නෙවෙයි. හරි. ජාතියට ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා කියන ටික දැනගත්තාම බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා හිතනවා නේ ඒක මේ භාෂාර්ථයක් තියෙනවා ඒකේ එතකොට ඒ අර්ථේ තිබුණාට දැන් ඒ කාලේ අය උත්සාහ කළා දැන් ඒවා දුකයි කියලා දැනගෙන හිටියා ඒවායින් මිදෙන්න ඒවා නැති කරන්න ඒ නැති කිරීම තමයි අර හිත එකඟ කරලා ධානය වඩලා එක එක ධ්‍යාන මට්ටම් වලදී අරූපාවචර මට්ටම් වලදී ඒගොල්ලන්ට හිතුනේ ආ දැන් මේකේ නෑ දැන් රූපාවචර ඉඳලා අරූපාවචර වෙනකොට අන්න දැන් පඨවි ගතිය නෑ රූපමය ගතිය නෑ නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූප ගතිය නැහැ අරූපාවචර ඉතින් ඒගොල්ලන්ට හිතුණා අන්න දැන් ඒකින් මිදුණා ඒතර වුණා කියලා ඒ වගේ හිතුණා නෙමෙයි ඒක දැනෙනවා අත්දකින්න ඉතින් ඔන්නෝහම තත්වයක් තියෙද්දි තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ දේශනාව කරන්නේ. ඔය ඕව නැති කරන එක නිවේයි. ඕව නැති කරාම යන්න පුළුවන් උසස් බ්‍රහ්මතල මට්ටමට මේ හිත දිනු වෙනවා. ඇත්තටම ඒක විශාල දිනුවක්. හරි? විශාල දිනුවක්. යන්නේ තීර්ථක කියලා ඒක ඒගොල්ලන්ට මේ පරිභව කරන්න නෙමෙයි. ලෝකෙ පැත්තෙන් ඉහළටම යන්න පුළුවන් ඉහළටම හිත දියුණු කරපු අය. එතකොට මේ ඒකෙන් මේ දුක නැති වෙන්නේ නැහැ කියලා දුක කියන්නේ ඕක නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ දුක කියලා එකක් පෙන්වන දුක්ඛාර්ය සත්‍ය. සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. එතකොට අන්නේ එතෙන්දි තමයි මේකේ තියෙන්නේ ඕයි තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ තමා කියන එකයි මම කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒකට තමා කියන එක මුලින්ම ඒ සක්කාය දිට්ඨිය මට්ටමින් එනවා. මම කියන එක තමයි ඔන්න ඔය සක්කාය. ඒකට සක්කාය කියනකොට නිකම්ම ওই ಜಾති ටික නෙවෙයි. ඒ යාති ටික එතකොට ඔය ස්කන්ධයක් ගත්තොත් ස්කන්ධයක් කියන්නේ මොකද්ද? 11 ආකාරයේ යෙදීමක්. දැන් රූප ස්කන්ධය කියන එක උදාහරණයක් විදිහට ගත්තොත් අජ්ජත් බහිද්ද නේ? ඊන ප්‍රනීත දුර ළඟ ඕලාරික සියුම් අතීත අනාගත වර්තමාන. ඔය කියන 11. ඔය 11 යෙදීමක් වේද ඒක ස්කන්ධයක්. එතකොට ඒක රූප ස්කන්ධය වෙන්න පුළුවන්. වේදනා ස්කන්ධය වෙන්න පුළුවන්. මේ වේදනා ස්කන්ධය කියන්නේ අතීත වේදනාව, අනාගත වේදනාව, වර්තමාන වේදනා, දුර වේදනා, ළඟ වේදනා, හීන වේදනා, අනීත ඔය වගේ 11 ආකාරයේ යෙදෙන වේදනාවක් තියෙනවා නේද? ඒකට වේදනා ස්කන්ධය කියලා. ඒ වගේ සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන එක ඒ උපාදාන ස්කන්ධය කියනකොට අනවය 11 ආකාරයෙන් යෙදීම. එතකොට බුදුහාඳුරෝ පෙන්නවා මෙන්න මෙතන මේ මම කියලා වෙන්නේ කොහොමද? ඔය 11 ආශ්‍රව සහිතව කෙලෙස් සහිතව ගැනීමයි, කෙලෙස් සහිතව යෙදීම. ඒ කියන්නේ මේ જાති මෙහෙම රූප වේදනා සංඥා සංකාර මෙහෙම පහක් තියෙනවා, ඒක කෙලෙස් සහිතව ගන්නවා නෙමෙයි. ඒකේ ඒ පහ යෙදෙන්නෙම කෙලෙස් සහිත. ඒ කියන්නේ රූපය කියලා ගන්නෙම ආශ්‍රව සහිතව. අපට රූපයක් හම්බ වෙන්නේ උපාදානය වෙලා ආශ්‍රව යෙදිලා. ඒකයි සාසවා උපාදානීය කියන්නේ. හරි? ඔන්න ඔය යෙදෙන විදිහේ වරදක් තියෙනවා.
හිතගෙන හිතුවා, හිතලා හිතේ කල්පනා කරා මෙතන මම කියලා දෙයක් නෑ කියලා
ගත්තා.
දැන් මෙතන තමා කියලා දෙයක් නෑ කියලා ගත්තා. මෙතන කිසිවක් ඇත්ති නෑ කියලා ගත්තා. මෙතන ඇතයි නැතයි කියන එක ගන්න එක වැරදි කියලා ගත්තා. කොහෙන් ගියත් තමයි කියලා අරන් දින්න ගත්තා. එච්චරට මේ ජීවිතය ගැන කල්පනා කරා. දැන් ඔබ තාම ඔබට හිතන්න කරුණු ටිකක් කියන්නම්. දැන් මම ඔබෙන් අහනවා, ඔබ මට විස්තර කරලා දෙන්න. දැන් ඔබ බණ අහනවා. බණ අහනවා කියන එක විග්‍රහ කරලා දෙන්න. ඒ කියන්නේ අහනවා කියන එක විග්‍රහ කරලා දෙන්න. අහනවා කියන එක විග්‍රහ කරනකොට අහන කෙනාදී, ඒ කියන්නේ අහනදී අහන කෙනා ගැන කතා කරලා හරියන්නේ නැහැ. අහන කෙනාගේ මොනවා හරි, අහන දේ මොනවා හරි කතා කරලා හරියන්නේ නැහැ. අහනවා කියන එක. ඇසීම කියන එක විග්‍රහ කරලා දෙන්න කියලා මම කියනවා. ඔබ කියයි සාමින් වහන්සේගේ සද්දේ ඕන කනට ආව. දැන් මේ එතකොට මේ අහන දේ එක්කනේ මේ කතා කරන්නේ. මං අහන්නේ අහන්නේ මොකද්ද? ඇහිීම කියන කාරණා මොකද්ද කියලා. ඔබෙන් මං අර විදිහට අහද්දී ඔබ හරියම විග්‍රහ කරනවා කියලා කියන්නේ යන්නේ කොහෙද මල්ලි පොල් කියනවා වගේ කතාවක්. ඇයි? අහන්නේ වෙන එකක් මම. මං අහන්නේ අහනවා කියන එක විග්‍රහ කරලා දෙන්න කියලා. ඔබ කියන්නේ ඔබ විස්තර කරනවා අහන විදිය ලැබෙන විදිය, අහන දෙහි විග්‍රහය. හැබැයි මං අහන්නේ ඒක නෙමෙයි. ඔබ අහන්නේ නැද්ද එතකොට? අහනවා. ඇයි අහන එක විග්‍රහ කරන්න බැරි? ඒතර සත්‍යයක් තියෙනවා නේද? නමුත් විග්‍රහ කරන්න බැහැ. එහෙනම් අපට එක පැත්තකින් ඔන්න මෙතන දෙයක් නැහැ කියලා යනවා. එක පැත්තකින් කියනවා කියලා දෙයක් යනවා. මෙන්න මේ විදිහට අන්නේ විමුක්තිකාමෙන් හෙව්වා. අන්නේ විමුක්තිකාමෙන් කල්පනා කරා. කල්පනා කරලා ප්‍රතිපදාවලට යොමු වුණා. හැබැයි ඒ අයට මේ තමා කියන එක ඉක්මවන විදිහට දෙයක් හම්බුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේ තමා කියන කාරණාව නොයෙදෙන විදිහ ප්‍රතිපදාවක් ධර්මයෙන් පෙන්වන්නේ. එහෙනම් පින්වතුනි, එච්චර සියුම් ධර්මයක් ඉගෙන ගන්න අපි කොපමණ කැපකිරීමක් කරන්න වේද? කොපමණ අවධානයක් යොමු කරන්න වේද? එතකොට එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව අපට දේශනාවේ හම්බෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුන් ආකාරයකට විදි තුනකට හම්බ වෙනවා. තුනකට නෙමෙයි හතරකට හම්බ වෙනවා. ඒකත් තමයි පංච උපාදානස්කන්ධ කියන නිර්වචනය පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන පනිත දුරලඟ ගොරෝසු සියුම් කියන මේ 11 ආකාරයක රූපය කියන එක යෙදීම සාසවා උපාදානීය ආශ්‍රව සහිතයි උපාදානීයත යුක්තව අන්න රූප වේදනා සංකාර විඥාන කරන එකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේක පැහැදිලි වෙනවා පින්වතුනි කන්ද සූත්‍රයේ පුප් මේ ඊළඟට පුන්නමා සූත්‍රයෙන් පැහැදිලි වෙනවා.
පැහැදිලිද ඒක? ආශ්‍රව සහිතව උපාදානයෙන් යුක්තව. උපාදානයෙන් යුක්තව. ඒක තමයි මේ සාසවා උපාදානියා කියන්නේ. పంచ ఉపాదాన స్కందే అర 11 ఆకారి యేదెన ఎక ఏతన ఆశ్రవ సహితవ ఉపాదానేయ యుక్తవ ఇయన ఏయేదీమట కియనవ పంచ ఉపాదాన స్కందే కియలా హరి తవ టికక్ అహము
అప్పుడు పంచ ఉపాదాన స్కంద విగ్రహయ ఎన్ని కొహమద 11 ආකාරයක රූප වේදනා සංඤා සංකාර විඥාන කියන කාරණා මේ විග්‍රහ වෙන්නේ අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීනපණී දුරලඟ ගොරෝසු සියුම් කියන මේ 11 යෙදීමත් එක්ක ඒ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන කාරණා සාස ආශ්‍රව සහිත උපාදාන භවින් යුක්තව කතා කරන එකටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ වගේම බුදුරණවහන්සේට ආවේනික විග්‍රහයක් තියෙනවා පංච උපාස්කන්ධය කියන එකට. මොකද්ද? සක්කාය කියලා. පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද? සක්කාය. ඒක ලස්සනට මහාවේදල සූත්‍රය පැහැදිලි වෙනවා. සක්කාය කියන්නේ
නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ආවේ මේක විස්තරේ තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය කියන එක. සක්කාය. හරි. ඒකට අනිත් අයගෙන් බුදුරජාණන් වහන්සේ වෙනස් වුණ තැනක්.
සක්කාය කියන එකේ තේරුම සුඛියත්වය කියන එක. ඒක පංච උපාදානස්කන්ධ කියන එකේ නිර්වචනයේ සුඛියත්වය. පංච උපාදානස්කන්ධය කියන්නේ පින්වතුනි රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහට නෙවෙයි. පංච උපාදානස්කන්ධ කියන්නේ මොකේද? මොන බුදු දේශනාවට
හැදෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහට නෙවෙයි. කියලා බුදුරජාණන් වහන්සේ වෙන විස්තරයක් දෙනවා. මොකද්ද විස්තරේ?
නාවේ තියෙන මෙහෙම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණේහි දුරලඟ ගොරෝසු සියුම් කියන මේ 11 ආකාරයේ දීම් එක රූපය ආශ්‍රව සහිත උපාදානීය වශයෙන් ඊදීම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ 11 ආකාරයක ආශ්‍රව උපාදාන සහිත ඊදීමට කියනවා මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා රූප වේදනා
පැහැදිලිද ඒක ඒ කොලස්සාකාරය ආශ්‍රව සහිතව උපාදානෙන් යුක්තව යෙදීමට තමයි මේ උපාදාන ස්කන්ධය කියන්නේ සුඛියත්වය කියන්නේ සක්කාය කියන්නේ
පඤ්ච සංකාර විඥාන පහට නෙවෙයි පංච උපාස්කන්ධය කියන්නේ අන්න අර විස්තරේ. ඔන්නෝක අපි හරියට ඉගෙන ගන්න නැත්නම් පටල වෙනවා. ඇයි බුදුරණවහන්සේ දේශනා කරපු එක නෙමෙයි ඉගෙන ගන්න. බලන්න ඕනෑමක බුදුන් වහන්සේ විග්‍රහ කරනකොට මොකද්ද පංච උපාස්කන්ධය? එක්කෝන කියනවා රූප උපාදාන ඛණ්ඩෝ. රූප කියලා කියන්නේ නැහැ. පංච උපාස්කන්ධය මොකද්ද කියලා අපි හැදලා කරා මොකද්ද පෙන්නන්නේ? රූප උපාදාන ඛණ්ඩෝ, වේදන උපාදාන ඛණ්ඩෝ, සංඤ්ඤා උපාදාන ඛණ්ඩෝ, සංඛාර උපාදාන ඛණ්ඩෝ, විඤ්ඤාණ උපාදාන ඛණ්ඩෝ. ඔන්න පංච උපාස්කන්ධය. රූප වේදන හා සංඛාර විඤ්ඤාණ පහට නෙමෙයි කියන්නේ. ඒතකොට රූප උපාදාන ඛණ්ඩය කියන්නේ ඒක තමයි විග්‍රහයක් තියෙනවා. මොකද්ද රූප උපාදාන ඛණ්ඩය කියන්නේ? අන්නේ විග්‍රහය වෙනම තියෙනවා. ඔක අපි හරියට ඉගෙන ගත්ත නැත්නම් අපිට හිතන්න බෑ. කියලා දින්ද හිතන්න බෑ. ඊළඟ රූපකණ්ඩ කියලා විග්‍රහයක් තියෙනවා. ඒකත් කන්ද සූත්‍රයේ තියෙනවා, පුන්න සූත්‍ර පුන්න මා සූත්‍රයේ තියෙනවා. රූපකණ්ඩ
පැහැදිලිද? නොය වෙනස දැනගත්තේ නැත්නම් මේ දහම සෙවීම කියන එක හරියට වෙන්නේ නැහැ. එතකොට ඒ කන්ද විග්‍රහයයි උපාදානස්කන්ධ විග්‍රහයයි කියන එක උපාදානස්කන්ධයේ තමයි සුඛියත්වය මම නැත්තම් සක්කාය කියන කතාව උපාදානස් උපාදාන කියනකොට සාසවා උපාදානීය
නේ කියලා විග්‍රහ කරන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණේත ගොරෝසු සියුම් කියන මේ කොළොස් ආකාරයක රූපය විග්‍රහ කරනවා ආශ්‍රව උපාදානී කතාව නැතුව. ඒක පැහැදිලි කරලා පෙන්වන්නේ හැමතැනම අනිත්‍ය දුක්ඛ කියන මෙන්න මේ හේතුඵල ධර්ම විග්‍රහ කරලා ඉවර වෙලයි මෙන්න මේ ඛණ්ඩය විග්‍රහ කරන්නේ. උපාදාන ඛණ්ඩය නෙමෙයි ඛණ්ඩය. කන්ද විග්‍රහ කරන එක කොතනකවත් පංචස්කන්ධ කියන මේ විග්‍රහ කරන තැන රූපස්කන්ධ කියන විග්‍රහ කරන තැන කොතනකවත් කියන්නේ යෙදෙන ඉන්න කෙනෙක්ගේ ස්වභාවයක කතා කරන්නේ නැහැ. ඒක කතා කරලා පෙන්නන්නේ මොකක් එක්කද? අර අනිත්‍ය ස්වභාවය පෙන්නලා දුක් ස්වභාවය පෙන්නලා මෙන්න මේ කරුණු පෙන්නලා තමයි මේ කන්ද කියන කාරණා විග්‍රහ කරන්නේ. එතකොට රූප උපාදානස්කන්ධ විග්‍රහ කරන කාරණාව සාසව උපාදානීය වශයෙන් යෙදෙන එකත් එක්ක කතා කරනවා. කන්ද කියන කතා කරනවා ඒ සාසව උපාදානීය කතා කරන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ සහ මම තමා වශයෙන් ගැනීම සුදුසු නැති බව විග්‍රහ කරමින් ගිහිල්ලා රූප කන්ද විග්‍රහය පෙන්නනවා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හිණපණිත ගොරෝසියුම් දුරලඟ යම් රූපයක් ඇද්ද තන් නේතම් මම වශයෙන් දකින්න කියන. දකින්න කියන දැකීමේ විග්‍රහය පැහැදිලි කරනවා.
රටේ ස්කන්ධ කියන පරියායයේ ඉන්නේ අනිත්‍ය දුක්ඛ ස්තර කරලා කියන්නේ රූපේ රූපය ස්වභාවය අනිත්‍ය දුක්ඛ ස්වභාවය විස්තර කරලා එතකොට ආත්ම වශයෙන් ගන්න එක සුදුසුද කියන එකක් මිසක් ආත්ම කතාවක් නෙමෙයි. ආත්ම වශයෙන් ගන්න එක සුදුසුද? ආත්ම කියලා යෙදීම සුදුසුද කියන එක. එතකොට ඒ ස්කන්ධයක ස්වභාවය විස්තර කිරීම තමයි ඒ පංචස්කන්ධය කියනකොට.
ඒක තමයි ඛණ්ඩ විග්‍රහයේ දේශනාවේ හම්බ වෙන්නේ. අර තමයි උපාදාන ඛණ්ඩ විග්‍රහය හම්බ වෙන්නේ. ඊළඟට තමයි දැන් හොයාගෙන යනකොට පංචපාදනස්කන්ධය කියන කාරණාව සක්කායනේ සුඛියත්තේ. එතකොට මෙන්න මේක හොයන්න යමු වුණාට පස්සේ හෙවීම යමු විය යුත්තේ මොකක් එක්කද? අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒ පංචපාදනස්කන්ධ නෙමෙයි. ඒ හොයන්න මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දැන් මේක වෙනම දේශනා විග්‍රහය තියෙනවා. ඒ තමයි අපි කරුණක් හොයන එක. ඒක මේ වගේ. සීනි පැණි රහය කියලා මම දැන් කිව්වනේ නේද? දැන් සීනි පැණි රහය කියනකොට සීනි පැණි රහ. දැන් ඔබ සීනි පැණි රහ කියන එක හොයන්න යනවා. දැන් පැණි රහ භුක්ති විඳින්නේ නැහැනේ. පැණි රහ භුක්ති විඳින්නේ තමයි යථාර්ථවාදීව සීනි පැණි රහයි කියන්න පුළුවන්. නැතුව සීනි පැණි රහයි කියන එක අපි භුක්ති විඳින්න නැතුව කතා කරන්න බෑනේ. ඒක සීනි පැණි රහ හොයනකොට සීනි පැණි රහ බව හොයන් යන්නේ සීනි වල ගතියත් එක්ක. හැබැයි ඒක හෙදිලා නැහැ.
මන පේන දැන් අපි භුක්ති විඳිනකොට ඒක යෙදීමක් නේ. සීනි පැණි රහයි කියන එක අපේ යෙදීමත් එක්ක තියෙන එක. ඒක හරියට අර සාසවා උපාදානීයවයි යෙදීම එක්ක. හැබැයි සීනි වල තියෙන පැණි රහ හොයත් යනකොට දැන් ඒ යෙදීම කියන එක නෙවෙයි. දැන් අපි පංච උපාදානස්කන්ධය කියනකොට යෙදීමක් එක්ක, යෙදීම කියන්නේ අද්දකීම එක්ක. ඒ අද්දකීම කියනකොට ඒකේ අර සාසව උපාදානීය කෙලෙස් එක්ක කියන එක තමයි අද්දකීම යෙදීම කියනකොට. එතකොට ඒක ඒකයි ස්කන්ධ පහ කියනකොට එහෙම යෙදීමක් නෙමෙයි. ස්කන්ධ පහ මොකද්ද කියනකොට ඒක ඒක අරකට අර සීනි මොන වගේද පැණි රහ සීනි. එතකොට දැන් ගන්න ස්කන්ධ මට්ටම වගේ. එතකොට අර කෙලෙස් නෙමෙයි. දැන් ඒ ඒ කියන්නේ අර සාසව උපාදානීය ඇත්ත නෙවෙයි. අර ස්කන්ධ කියන්නේ මොනවද?
යෙදෙන කාරණා මේ කතා කරනකොට ඒක භුක්ති විඳිනවා. එතකොට මේ සක්කාය පංචපාදනස්කන්ධේ සක්කාය කියන කාරණාව තේරුම් මොකද්ද? සුඛියත්වය. ඒක තමයි පංචපාස්කන්ධය කියන්නේ. මෙන්න මේක කතා කරනකොට තමයි සම්පූර්ණයෙන්ම අර මේ පංචපාස්කන්ධකේ නිර්වචනය එන්නේ අතීතනාගත වර්තමාන කියන මේ දීමත් ඒක ලස්සනට කඥණී සූත්‍රයේ පැහැදිලි වෙනවා. අතීතයේ සිහි කරනවා නම් මොකද්ද සිහි වෙන්නේ? අන රූපය. ඒතර අතීතයේ සිහි වෙනකොට මේ රූපය
අතීතය සිහි කරනවා නම් මොකද්ද සිහි කරලා තියෙන්නේ? රූපේ. මේ කඥණීය සූත්‍රය පටන් ගන්නකොටම කියනවා යම්කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ පෙරවිසු කඳපිළිවෙල සිහි කරද්දී අතීතය සිහි කරනවා නම් මොකද්ද සිහි කරලා තියෙන්නේ? මේ රූපේ, වේදනා, සංඥා, සංකාර, විඥාන ඕවමයි සිහි කරලා තියෙන්නේ. ඒක අතීතයක් කියලා කතාවක් නෙවෙයි.
කියන කාරණාව අනුස්සරණය. දැන් අතීතයේ අරඹය රූපේ විග්‍රහය කතා කරනවා. අන්න කතා කරනවා. එතකොට මේ දැන් ඒක කතා කළ යුත්තේ යම් කාරණාවක් අරඹය රූපේ විග්‍රහය, වේදනා විග්‍රහය, සංඥා සංකාර විඤ්ඤාණය. හැබැයි පංචපාස්කන්ධ නිර්වචනය නෙමෙයි. විග්‍රහය හොයන්න යනකොට යෙදෙන එකත් එක්ක තමයි පංචපාස්කන්ධය කතා කරන්න තියෙන්නේ. අතීත හෝ අනාගත හෝ සියුම්ම. දැන් මෙහෙම හිතන්නකො, ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා මම කියලා දෙයක් නැහැ කියලා දකින නුවණක් එක්ක ඉඳලා තියෙනවා කෙනෙකුට තමා ඉන්නවා. අර පඨම පෝෂණ සූත්‍රයේ විග්‍රහය. එතකොට එයාට ඒක සාන්ත වශයෙන් අඳුම එයාගේ ස්වභාවයේ භවයේ පිළිකුල් කරනවා, භව නිරෝධයට කැමති වෙනවා. ඒ අනිදුෂ්ටිය බලන්නකො, සූත්‍රයෙන් බලන්නකො පඨම පෝෂණ සූත්‍රය. එතකොට එවැනි අනිදුෂ්ටි තියෙනවා. දැන් එයාට ඒක ප්‍රණීතයි නේ. ඒ කියන්නේ තමා කියලා ගැනීම වැරදි කියන එක ප්‍රණීතයි.
අනාතනත් හොඳට තේරුම් ගන්න. තමා කියලා ගැනීම වැරදි කියලා දකින එක අපිට හරි ප්‍රණීතයි. තමා කියලා ගැනීම වැරදි කියලා දකින එක. සීනි පැණි රහයි පැණි රහ සීනි කෝ තමා කියනකොට ඔන්න තමා කියලා ගැනීම වැරදි කියලා තමයි මේ කියන්නේ කියලා හිතෙනවා. එහෙම ගන්න එක හරි ප්‍රණීත වෙන්න පුළුවන් අපිට හරි මේක තමයි මේ කියන්නේ කියලා. හැබැයි ඒක නිවේය ඔය කියන්නේ.
ඒක මොකද දැනගත්තනේ? ප්‍රණීතත්වය දැන ගැනීම උපාදාන වෙලා. මොකද වෙලා තියෙන්නේ? ප්‍රණීත බවක් නේ තමා වැරදි කියලා ගන්න එක හරි නැද්ද? හරි නේ සුන්දරයි නේ ප්‍රණීතයි. සියුම් නැද්ද? සියුම් නේ එක ප්‍රණීතයි. ඉතින් ප්‍රණීතත්වයේ තුන හඳුනගත්තනේ දැනගත්තනේ. ඉතින් ඒ දැනගැනීම එක්ක එකතුලානේ අන්න ආශ්‍රය සංකල්ප අන්න බැඳිලා උපාදානීය. අන්නේ ඉදීමට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ. හැබැයි අපිට හොයන්න යන්න තියෙන්නේ මොකද්ද? ඒ හම්බ වෙන කාරණාව. අන්න එතකොට ඒ හිවිල්ලට තමයි රූප වේදනා සංඤා සංකාර විඥාන වේමසීම් පහ කතා කරන්න තියෙන්නේ. ඒ ඉදිල්ලත් එක්ක මේක ලෝකයේ එක එකයි එක එක විග්‍රහ කරා. ඒ කියන්නේ අන්නේ සමෝත් විග්‍රහ කරා. ඒ කියන්නේ යාළට තේරෙන විදිහට මේ රූප වේදනා සංඤා සංකාර විඥාන පහ කතා කරා. ඒක අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් කතා කරා. පුප්පසූත්‍රය පැහැදිලි කරෙත් ඒකමයි. මේ කරුණු පහ. හැබැයි මේ සක්කාය හෝ පංච පාද කන කතාව නිර්වචනය නෙමෙයි. රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහ කතා කරා. ඒ විග්‍රහය කතා කරා. ඒක නම් පුප්පසූත්‍රයේ තියෙන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ විපරණාම
එහෙන් නැතුව තිබුණානේ. දැන් එතන කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අනිත් ශාස්ත්‍රවරු කතා කළා. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට අන්‍ය ශාස්ත්‍රවරුත් කතා කළා. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අන්‍ය ශාස්ත්‍රවරුත් කතා කළා. දැන් ඒක හිතන්න එපා මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් කියලා. බුදුහාමුදුරුවෝ ඒක කිව්වා. හැබැයි ඔය අන්නේ ශාස්ත්‍රවරු දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුකයි අනාත්මයි විදිහට කතා කරපු එකෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන එකෙයි වෙනසක් තියෙනවා. ඒ ලොකු වෙනස තමයි දැන් අන්නේ ශාස්ත්‍රවරු ඒක දැන් අපි ඒක කියනකොට වැටහෙනවනේ. අරූපය අනිත්‍ය දුකයි අනාත්මයි. අන්න ඒ මට්ටමෙන් කතා කරනකොට ඒ අන්නේ ශාස්ත්‍රවරු කියපු දේ. මොකද අපිට වැටහෙනවා ඒක. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සොකීයත්තේ ඉක්මමා යන විදිහේ දර්ශනයක්. හැබැයි අර වචන ටිකමයි. අන්න ඔතන තමයි අර මම හිතනවද නැත්නම් ප්‍රඥාවට ගෝචර වෙනවද?
සම්මසෙන් කතා කරේ. බුදුරන් වහන්සේ මේ පහට බුදුරන් වහන්සේට ආවේනික විග්‍රහයක් දෙනවා. ලෝකයාටත් මේ පහට විග්‍රහයක් තියෙනවා. ඒත් අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන්. හැබැයි අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් ලැබීමක් තියෙනවා. මොකද පංච පාස්කන්ධ ගැන නෙමෙයි කතා කරේ. සක්කාය ගැන නෙමෙයි කතා කරේ.
දැන් ලෝකයාට ඒකේ ලැබීමක් තියෙනවා. ඒ කියන්නේ අර්ථයක් ලැබෙනවා. ඒකයි මේ ලැබීමක් තියෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම ලැබීමක් වෙන්න බැහැ.
මේ පහගෙන කතා කරන්නේ. සක්කාය කියන්නේ පංච පාස්කන්ධයේ. ඒක බුදුරන් වහන්සේ මේක සම්බන්ධ කරන්නේ. ඒක බුදුරන් වහන්සේගේ ධර්මයේ. හැබැයි සුඛියත්‍ය කියන කාරණාව එක්ක රූප දහන සංකාර විඥාන කියන්නේ කතා කරන්න පුළුවන්. හැබැයි සක්කාය කතා කරලා නැහැ. පංච පාදස්කන්ධ ගැන කතා කරලා නැහැ. මේ පහ ගැන කතා කරනවා. මේ පහ අනිත්‍ය විපරණාම වශයෙන් ගැන කතා කරනවා. එතන මේ පහ අනිත්‍ය දුක්ඛ විපරණාම වශයෙන් කතා කිරීමක් ලැබිලානේ, යෙදිලානේ, දැනගෙනනේ, ප්‍රණීත වශයෙන් දැනගෙන. ප්‍රණීත වශයෙන් දැනගැනීම කියන්නේ ආශ්‍රව උපාදාන සහිතයි. මෙන්න මේක පංච උපාදස්කන්ධය. ඒ නිර්වචනේ පංච උපාදස්කන්ධ නිර්වචනය. ඒක ඥානියක් එක්ක ලැබෙන. ඒක බුදුරන් වහන්සේ ධර්මයේ විග්‍රහයක්. හැබැයි මේ පහ කරුණු පහ මොන විදියට බැලුවද? ඒ බලපු කාරණාව තුලදී යෙදීමක් තියෙනවා ප්‍රණීත වශයෙන්. යෙදීම ප්‍රණීත වශයෙන් තියෙද්දි ඒ ප්‍රණීත වූ යෙදීමට අහු වෙලා ඒක තමයි සක්කාය කියන්නේ. ඒක තමයි
මෙන්න මේ කියන්නේ මෙහෙමයි කියලා ලැබෙන එකමයි සක්කාය කියන්නේ. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් යනවනම් ඒකමයි සක්කාය. ඒක හරි ප්‍රණීතයි. හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ.
යත්‍ය කියන්නේ. එතකොට මේ පහ ගැන කොච්චර හෙව්වත් ඒක අනිත්‍ය දුක විපරණාම වශයෙන් බැලුවට වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව ලෝකේ නිර්වචනය. හැබැයි මේ පහට වෙනම විග්‍රහයක් බුදුරන් වහන්සේ පෙන්නනවා. අපි අන්නේ පහ වෙනම ඉගෙන ගන්න වෙනවා. මේ මොනවද ඉගෙන ගන්නේ? පංච පාස්කන්ධය නෙමේ, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ විග්‍රහය. පංච පාස්කන්ධය කිව්වොත් අර 11 ආකාරයක යෙදීමක් එක ආශ්‍රව උපාදාන වශයෙන් කතා කරන්න ඕනේ. දැන් මේ පහ වෙනම ඔකොන්න තව ක්‍රමයක්. අපි මේ පහ කතා කරමු. ඊට කලින් මම අනිත් ක්‍රමයක් පැහැදිලි කරන්න. ඒ තමයි පංච උපාදානස්කන්ධයන් කෙරෙහි උදේවයි දකින්නවා කියලා. පංච උපාදානස්කන්ධ උදේවයි දකින්නවා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. එක මේ පාලි ඉගෙන ගන්නකොට පාලි කියන්නේ මාගදී භාෂාව එක පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධේසු. එතන සප්තමී විභක්තියෙන් පාලි විවාකරණයත් එක්ක තියෙන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි. ඒ කියන්නේ මේ යෙදීමක් කියන කාරණාව කෙරෙහි. උදේවයි දකින්නේ ප්‍රඥාවෙන් දකින්නේ. ඒ දකින විදිය පැහැදිලි කරනවා කොහොමද? ඉතිරූපං ඉතිරූපස් සමුදු. ඒක ප්‍රඥාවෙන් දකින්නේ. ඉතිරූපං වශයෙන් දකින්න එකක් යෙදුනනම් යෙදුන කාරණාව තමා ඉන්නවා. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මෙ නෙමෙයි. ඉතිරූපං කියන්නේ මේ රූපයයි කියලා නෙමෙයි. ඉති කියලා කියන්නේ පාලියෙන් කතා කරන්නේ මෙසේ රූපයයි. මේ නෙමෙයි මෙසේ. මෙසේ රූපයයි මෙසේ රූපේ හට ගැනීමයි මෙසේ රූප නැතිවීමයි. මෙසේ වේදනාවයි මෙසේ වේදනාව හට ගැනීමයි මෙසේ වේදනාව නැතිවීමයි මේ
එතන ඒ රූපයක සිද්ධ වෙන දෙයක් නෙමෙයි රූපයක් අරගෙන දැන් අපි මේසයක් පුටුවක් ශරීරයක් ඒ රූපයක්ක සිද්ධ වෙන දෙයක් නෙවෙයි මේ ඉති කියනකොට රූපය මෙසේ මෙසේ රූපයයි මෙසේ රූපය ඒකට අර දෙයක් ක විස්තරයක් නෙවෙයි මේ මෙසේ කියන ධර්මතාවය තමයි මේ ඉති කියන කොට එන්නේ ඉති රූපං මෙසේ රූපය
මේ කියලා පෙන්නන්නේ නැහැ දැන් අපිට මේ කියන හම්බුණානේ හම්බෙන කෙනෙක් ඉන්නවා ඊදෙන කෙනෙක් ඉන්නවා එතකොට ඒ කාරණාව කතා කරතුම ආයි තමයි ඉන්නවා ආයි මම ඉන්නවා එතකොට බුදුරණවහන්සේගේ ධර්මයේ මුලම නැහැ මූලාරම්භයම නැහැ එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පංචපාදනස්කන්ධ කෙරෙහි උදේවයි දකින්න පැහැදිලි කිරීමේදී පෙන්වන්නේ මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි මේ රූප නැතිවීමයි කියලා නෙමෙයි මෙසේ රූපයයි මෙසේ රූපේ හට ගැනීමයි මෙසේ රූප නැතිවීමයි එහෙනම් මේ විග්‍රහය මොකද්ද කියලා හොයාගන්න වෙනවා ඒක ප්‍රඥාවෙන් දකින්න එතන තමා කියලා නොයදෙන විදිහට දකින්න කාරණාව හැබැයි ඒක ප්‍රඥාවට හම්බ වෙන කාරණාවක් ඒකේ පංචපාස්කන්ධය ගැන නුවණ තියෙනට ඕනේ පංචපාස්කන්ධ ගැන නුවණ තියෙන සෙනසම පංචපාස්කන්ධය කෙරෙහි උදේවයි දකින්නේ එතකොට මේ ප්‍රඥාවේ කෘත්‍යය ඒක අපි වෙනම ඉගෙන ගන්න වෙනවා. එහෙනම් ඒක ඉගෙන ගන්න කලින් අපි පංච උපාදානස්කන්ධයේ නුවණ යෙදෙන්න පංච උපාදානස්කන්ධයේ කතා කරපු විග්‍රහය වෙන ඒ යෙදීම තුළ සිදුවෙන කරුණ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. මේ පහ ගැන ඉගෙන ගන්න වෙනවා ඉස්සරහම. මේ පහ ගැන ඉගෙන ගන්න විය යුත්තේ අපි අපට තේරෙන විදිහට නෙමෙයි. මේ පහ ගැන අපට තේරෙන විදිහට අපේ ලෝක විවහාර විදිහට ඉගෙන ගන්න කියොත් හම්බ වෙන්නේ මොකද්ද? පුප්ප සූත්‍රයේ කියනවා වගේ ලෝකයේ අන්‍ය ශ්‍රමණවරු පෙන්නන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුළ අනිත්‍ය දුක්ඛ විපරණාම ස්වභාවය. අනිත්‍ය ශ්‍රමණවරු කියන ඒ ස්වභාවය. අපට තේරෙන විදිහට අපට වැටෙන විදිහට ඉගෙන ගන්න ගියාම ඇයි අපට තේරෙන විදිහට අපට වැටෙන විදිහට ඉගෙන ගත්තාම එහෙම වෙන්නේ? ඇයි තමා ඉන්නවා?
ඔන්නෝක තමයි අපි දහම හොයනවා ඉගෙන ගන්නවා කියලා ගොඩක් වෙලා තියෙන්නේ මේ අන්‍ය ශාස්ත්‍රවරු ඕක ගැන දැනගත්තු ටික තමයි අපි දැනගන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එතනින් ඉක්මවා යන විදිය. මොකද ওই විදිහට හෙව්වහන් ඒක දැනගත්තු තමා ඉන්නවා. තමා ඉක්මවා යන ප්‍රතිපදාවක් බුදු කෙනෙක්
පෙන්වන්නේ. ඒ යෙදෙලානේ. ඒ කියන්නේ සක්කායත් එක්කනේ තියෙන්නේ. සක්කා දිට්ඨිය එක්කනේ තියෙන්නේ. එහෙනම් ඒක බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි. ඒ කියන්නේ මේ ලෝකේ ශ්‍රමණවරුන් හිස්වන ප්‍රතිපදාවක් ඒක. සෝතාපන්න ආදී පළවෙනි ශ්‍රමණයන් ලැබෙන එක නෙමෙයි. රූප වේදනා සංඤ්ඤා සංකාර විඥාන කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නම වශයෙන් දැක්කට. බුදුරණවහන්සේ පෙන්නපු මේ කාරණාව එක යොමු වෙන්නට ඕනේ. ඒ බුදුරණවහන්සේ පෙන්නපු මේ විග්‍රහයට යොමු වෙන්නට ඕනේ. ඒක තමන්ට හම්බෙන එකක් වෙනවනේ. ඒක තමන්ට හම් වෙන එකක් වෙනවනම් ආයෙ තමන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ තමන් ඉන්නවා නම් පින්වතුනි, එතනයිදලා තියෙන්නේ මොකද්ද? ආයෙ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන එකක්මයි. බුදුරණ
ඔන්නෝය කියන කරුණු ටික බොහොම පරිස්සමින් තේරුම් ගත්තොත් තමයි මේ අපි ඉන්න වැරද්ද මොකද්ද කියන එක අහුවෙන්නේ. නැත්තම් අපි ওই ධර්ම කරුණු දන්නවා මේවයි තේරුම් දන්නවා මම ධර්මය දන්නවා කියලා හිතනවා. හැබැයි දැනගෙන ඉන්නේ අනිත් සාස්වරු කියපු ටික අපි බුදු දහම කියලා හිතාගත්තා. බුදු කෙනෙක් වෙන්නන්නේ ඒවට වඩා ගොඩාක් වෙනස් දෙයක්. ඒකයි මේ මේකට අනුගත වෙන්න කියන්නේ.
වහන්සේ පෙන්වපු එක නෙමෙයි. එහෙනම් මේ පහ භාග්‍යවතුන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ? බුදුරන් වහන්සේ පෙන්වපු විදිහ. දැන් මේ පහ පෙන්වපු විදිහ බලනකොට අපිට බලන්න ක්‍රම කොටක් තියෙනවා. එකක් තමයි බුදුරන් වහන්සේත් ලෝකේ ගැන කතා කරන ඒවා තියෙනවා. ඒතකොට ලෝකේ ගැන කතා කරනකොට ලෝකයට අදාළ විදිහට පැහැදිලි කරන විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ කියලා දෙන්න කාට හරි. ඊළඟට ලෝකයෙන් ඊතර වෙන කාරණාව ගැන කතා කරන එකක් තියෙනවා. ඒක පැහැදිලි කරපු විදිහ ඒ පරියය බලන්න ඕනේ. මේව පටලව ගත්තොත් පැටලෙනවා. ලොකු වවුලකටපත් වෙනවා. ආයි පොඩි අමුලන්නේ.
ගැන බුදුහාමුදුරෝ ලෝකය ගැන විස්තර කරන පරියායකුත් තියෙනවා. ලෝකෙන් ඈතර වෙන ඒ කියන්නේ මාර්ගය නැත්තම් කෘත්‍යය. අන්න ඒක පැහැදිලි කරන පරියායකුත් තියෙනවා. එකයි ඔය මොන පරියායෙන්ද ඔක කියන්නේ කියන එක දැනගෙන හොයන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. අපිට පරියාය වෙනස තේරුම් නැත්තම් අපි මේ දෙක පටල ගන්නවා.
ලොකු අවුලක්. මම මෙහෙම උපමාවක් කියන්නම්කෝ. ඔන්න අපි හොඳ ප්‍රණීත කේක් එකක් හදනවා. හරිය ලස්සන හදනවා. හැබැයි සයනයිඩ් ටිකක් වැටිලා. දැන් මොකද වෙන්නේ? අනේ අපරාධිනේ කියලා කනවා. නෑ නෑ ඔක්කොම ඉසික් කරනවා. පොඩ්ඩක්වත් කන්නේ නෑ. ඔක්කොම ඉසික් කරනවා. ඒ වගේ තමයි පින්වතුනි. අපි පොඩි හරි යරද්දක් එක්ක අපි මේ පංච පාදස්කන්ධය කියන කාරණාව ඉගෙන ගන්න ගියොත් බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි ඉගෙන ගන්නේ. ලෝකේ අනිත් අය පෙන්නපු මේ රූප වේදනා සංකාර විඥාන කියන පහගෙන ඉගෙන ගන්න. ඒ අනිත් වශයෙන් දකි. දුක් වශයෙන් දකි. ඉවර නම් වශයෙන් දකි. අපේ අනිත් අය කියලා කියනවා. ඒක තමට ලැබිලා. තමා යෙදිලා. ප්‍රණීත වශයෙන් යෙදිලා. ප්‍රණීත වශයෙන් දැනගෙන. ප්‍රණීත වශයෙන් දැනගත්තේ බැඳිලා. මොකද වෙලා තියෙන්නේ? සොකියත්තේ ඉන්නවා. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ සොකියත්තේ ඉක්මවන එක. සක්කා නිරුද්ධ වෙන එක. යෙදිලා තියෙන්නේ සොකියත්තේ. මේක දැනදක යන්නට ඕනේ. අසම්භාව්‍ය ක්‍රියාවක් නෙමෙයි. උපකල්පනයක් නෙමෙයි. මෙන්න මේ නුවණය දෙන්න තෝරන මේ පෙන්න දෙය මොකක්ද කියලා බුදුරන් වහන්සේ මේ රූප වේදහන සංකාර විඥාන කියන පහ හිතන්න ඕන විදිහට ලෝකයාට අයිති වෙන්නේ නැති විදිහට ලෝකයාට වැටෙන කාරණාවක් කතා කරන්නේ නැති විදිහට ලෝකයේ අන්‍යයට විසී නොවන විදිහට බුදුරන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කරුණු පහ. එතකොට ලෝකයක් කතා කරන පහක් තියෙනවා. දැන් රූපය කියන අපට තේරෙන එකක් නෙක වැරදිනේ. ඒක හරි. ලෝකේ තමා ඉද්දි තමාට ලැබෙන මේ රූප විග්‍රහය වැරදිද? නෑ හරි. වේදනා විග්‍රහය හරි. ඒක ලෝකේ තමා ඉද්දි. හැබැයි ඒක බුදුරන් වහන්සේ පෙන්වන්න යන ඊතරවන ප්‍රතිපදාව කියන සක්කායදිට්ඨිය සක්කාය නිරුද්ධ වන ධර්මයේ නෙමෙයි. ඒක වැරදි නෑ වුණාට. ඒක හරි. ඒක බුදුරන් වහන්සේට ආව වෙන එක ධර්මයේ නෙමෙයි. බුදුරන් වහන්සේට ආව වෙන එක ධර්මයේ වෙනකොට මේ පහ විග්‍රහය විය යුත්තේ මොකක් එකද ඊතරවන කෘත්‍යයක? රූපය ගැන කඥණී සූත්‍රයේ මේක ලස්සන පැහැදිලි කරනවා. රූපදීතිකෝ භික්ඛවේ තස්මා රූපාන්ති උච්චති. රූපය කියන්නේ මොකද්ද? රූපපති. රූපපති කියන්නේ ක්‍රියාවක් වෙන්නන්නේ. රූපපති කියලා පෙන්වන්නේ ක්‍රියාවක්. රූපපති කියන වචනේ අද අපේ සමාජෙ ගොඩාක් විවහාරයේ අඩුයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. රූපපති කියලා කියන්නේ රූපණේ වෙනවා. ඒකට අපගේ අතිපූජනීය කටකරුණ ඥානানন্দ මහසවාමීන් වහන්සේ පෙන්වනවා ඉද්දෙනවා කියලා වචනයක්. එතකොට මේ රූප මම අපිට මේක සම්පූර්ණයෙන් විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. අපි සරල වශයෙන් අපි කතා කරමු මේ රූපපති කියලා කියන්නේ ක්‍රියාවක් එක්ක කතා කරන්නේ. මොකෙන්ද රූපණේ වෙන්නේ? කෙසේද රූපණේ වෙන්නේ කියන එක තමයි අර සීතලෙන් උණුසුමින් ආදී වශයෙන් කතා කරන්නේ. එතකොට අපි රූපණේ වෙන්නේ මොකෙන්ද කියලා කතා කරන එකට රූපණේ වෙන දේ සහ රූපණේ වෙන ද්‍රව්‍ය ගත්තොත් එහෙම රූපය කියලා බුදුරණවහන්සේගේ අර්ථය සම්පූර්ණයෙන් වැරදීනේ. භාග්‍යවතුන් වහන්සේ වෙන රූපපති කියන කාරණාවට රූපය. අපි රූපය කියලා ගන්නවා රූපණේ වෙන දේටයි ඒ වගේම රුප්පණේ වෙන කාරණාවට සීතලෙන් උණුසුමින් පිපාසාවෙන් රුප්පණේ වෙනවා කියලා කියන්නේ ඊළඟට කායත් එක්කින කතා කරන්න තියෙන්නේ. එතකොට දැන් රුප්පණේ වෙන දේක රුප්පණේ වෙන්න සිදු වෙන කාරණා. හැබැයි රූපය කියලා දෙන්නේ ওই දෙකටම නෙමෙයි රුප්පණේ වීම කියන ක්‍රියාවට. ඊළඟට විදීම ගැන පැහැදිලි කරනවා. වේදේ තීතිකෝ භික්කමේ තස්ම වේදනාති උච්චති. විඳිනවා කියන එකට වේදනාව කියනවා. විඳිනවා කියන එකට වේදනාව කියනවා. හැබැයි විඳිනවා කියන එකට මිසක් විඳින දේ කියන එකට නෙමෙයි. ඔන්න විඳිනවා සැප. සැප විඳිනවා මිසක් සැප ලැබෙනවා නෙමෙයි. හොඳට තේරුම් ගන්න. දුක විඳිනවා මිසක් දුක ලැබෙනවා නෙමෙයි. අදුක්කම සුඛ විඳිනවා මිසක් ඒක ලැබෙනවා නෙමෙයි. විඳීම
පැහැදිලි දෙයි. දැන් කඥණීය සූත්‍රය තේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ රූපය කියලා අපිට රූපය කියලා ලැබෙන දේ නෙවෙයි. සුප්පතිති කියන ක්‍රියාව. වේදනාව කිව්වොත් ඒ වේදනාව කියලා අපිට ලැබෙනවානේ සැප දුක් දුක්ඛම සුඛ. ඒ ලැබෙන දේ නෙවෙයි මේ වේදනාව කියන්නේ විඳීම, විඳින ගතිය කියන ක්‍රියාව. ක්‍රියාව. ක්‍රියාව කියන එක ලැබෙන්නේ නැහැ, පෙන්වන්න බැහැ. අපි කනවා කියන ක්‍රියාව පෙන්වන්න බැහැ. කනවා කියන එක විස්තර කරන්න ගියොත් ඒ බත් තියනවා, අතෙන් අනනවා, මෙහෙම කටට දා ගන්නවා, හපනවා, ওই කතා කියනවා. කනවා, ඒ කනවා කියන එක නෙවෙයි. කනවා කියන ක්‍රියාව ලැබෙන්නේ නැහැ, පෙන්වන්න බැහැ. හැබැයි එහෙම එකක් නැද්ද? නැතුව නෙවෙයි. කනවා කියන එක නැහැ කිව්වොත් වැරදි. ඒ වුණාට ඒ ක්‍රියාව පෙන්වන්න කිව්වොත් ඒක ලැබෙන්නේ නැහැ. අනේ ඒකයි දැන් මේ රූපය කියන එක හොයාගෙන යනකොට රුප්පණය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ රුප්පණය කියන්නේ ක්‍රියාවක්. රුප්පති වේදේති කියන්නේ ක්‍රියාවක්. ක්‍රියාව කියන එක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ විස්තර කරන්න බෑ, පෙන්වන්න බෑ. ඒකයි මේක අනුපලබ්ධිය මාන ලැබෙන්නේ නැහැ. හැබැයි ඇත්ත. එහෙම දෙයක් නැහැයි කියන්න බෑ, ඇත්ත. ඒනට ලැබෙන්නේ නැහැ. දැන් අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දහම හොයද්දී අපිට ලැබෙනවා. ලැබෙනවා අර්ථයක් අපි දැනගන්න. ඒ දැනගත්තා නම් ඒක අන්නේ තීර්ථයකයන්ගේ එක. ඒ කියන්නේ සක්කාය දිට්ඨියම. ලැබුණා. ලැබුණා නම් ලැබුණ කෙනක් තියෙන. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලැබුණ දෙයක් ගැනවත්, ලැබෙන කෙනෙක් ගැනවත් නෙවෙයි. ක්‍රියාව කියන එකේ කිසිම දෙයක් ඊයේ දෙන්නේ නැහැ. ඒවා අපි අපේ මෝඩකමට හදාගත්තු ඒවයි. ඒක තමයි ලෝකය කියන්නේ. ලෝකය දකින්න විදිහ. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. ඒකයි මම මේ කිව්වේ මේ දේශනාව ඉතා වැදගත්. මේක හරි ලස්සනට විස්තර කරලා මේක අහන්න අහන්න නැවත නැවත අහන්න. ඒකයි මම මේක ඇසිය යුතුම එකක් කියලා කිව්වේ. අර අපි මේ දහම හොයනකොට තියෙන වැරදි, ඒ කියන්නේ අපි මේ බුදු දහම හොයනවා කියලා, ධර්ම සාකච්ඡා කරනවා කියලා, දැනගන්නවා කියලා ගන් කරන්නේම අන්නේ තීර්ථකය කරපු දෙයක්. දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, පංච උපාදානස්කන්ධේ, රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ සේරම දන්නවා. ඒක ඕක අන්නේ තීර්ථකය දැනගත්තා. හිතනවා ඕන දැන් බුදු දහම දැනගත්තා කියලා. ඔය බුදු දහම නෙමෙයි, බුදු කෙනෙක් පෙන්වන පැත්ත නෙවෙයි. ඉතින් මෙන්න මේ පරියායන් වල වෙනසක් තියෙනවා. ඒකයි මේක මේ තර්ක කර කර ඉන්න තියෙන එකක් නෙවෙයි. මේ තර්කයන් නැති වෙනවා මේ බුදු දහම දරෝ පෙන්වන පැත්තට එනකොට. ඇයි? කොහොමද මේක පෙන්වන්නේ? ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියන්නේ නැද්ද? නැහැ නෙමෙයි. ඇත්තමයි. හැබැයි කියන්නේ අර වචන ටිකමයි. රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනේ තීර්ථකෙත් කියන රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බෑ ওই දෙකේ ආ වෙනසක් තියෙනවා. ඒකයි මේ බුදුන් වදාළ ධර්මය කියන එක. හරි. දැන් ඔන්න ඕක තමයි පුළුවන් තරම් මේ ප්‍රශ්න කරන්න ඕන. අපි මේ දෙයක් මන් දන්නවා කියන එකට ගලප ගන්න නෙවෙයි. ඒකයි මේ දහම හොයන්න එද්දි ඔතන තියෙන වැරදි හොයන්න කියලා දහම හොයන්න આવොත් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අපි ඒකට ගලපන්න හදනවා. ඒ සොකීයත්වයම. දැන් බුදුහාඳුරෝ පෙන්නන්නේ සොකීයත්වයේ ඉක්මවා යන එකක්. ඒකයි මේකට නැවෙන්න, කල්යාණ මිත්‍රයට නැවෙන්න. මම දන්නවා කියන එකෙන් අහන්න ගියොත් ඇහෙන්නෙම නැහැ, වෙන්නෙම නැහැ. නේතන් තානං විච්ඡති. ඔව්. පෙරවන් සරණයි අහන්න සුමිත්.
ඔබතුමාට බොහොම පිං අනේක වාරයක්. මේක මෙච්චර විග්‍රහයක් කළාට.
ඔව්.
තෙරුවන් සරණයි.
පාලි නේද? ඔව්.
ඔව්.
ඒක තමයි දැන් අපිට බණ ඇහුවට ඇහෙන්නේ නැහැ කියන්නේ. දැන් බුද්ධ දේශනාව ඇහුවට ඇහෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකයි සූත්‍රයේ කි. බුද්ධ දේශනාවම අහනවා ඇහෙන්නේ නැහැ. අපි හිතනවා ඇහුවා කියලා. අපි ධර්මය ඇහුවා කියලා. නෑ ඇහෙන්නේ නැහැ. ඔය කතා කරන දහම දහම කියලා හිතාගෙන මහා ලොකුවට කතා කළාට කියා දෙන්න ගියාට ඒ දහම නෙවෙයි ඔය අන්නේ තීර්ථකය කරපු වැඩි. ඉතින් ඔන්න ඔය වෙනස දකිනකොට තමයි මෙන්න මේ අනුගත වීම, කල්යාණ මිත්‍රයාට නැවීම කියන එක මොකද්ද කියලා යන්තම්වත් හිතා ගන්න පුළුවන්. එහෙනම් මම ආයේ ඉල්ලනවා මේ දේශනාව. මේකෙත් මේ ඔන්න ඔය විනාඩි 30න් පස්සේ වගේ ටික දහස් වාරයක් ඇහුගත් පාඩු වෙන්නේ නැහැ. මෙතන ලොකු ධර්මතාවයක් තියෙනවා. ඔව් සුමිත් අහන්න තෙරුවන් සරණයි. ප්‍රශ්නේ යොමු කරන්න මයික් එක අන්මියුට් කරලා.
තෙරුවන් සරණයි රවින් මහත්මයා අතුරු සියලුම දෙනාටම
තෙරුවන් සරණයි.
ඇත්තටම රවින් මහත්මයාක හරි වැදගත්ම කාරණාවක් මතු කරේ අපට කවදාකවත් මේ රූපණය විඳීම හැඳින්වීම විඳීම කියන ටික අපට කවදාකවත් හමු වෙන්නේ නැති ක්‍රියා ටිකක් කියන එක පැහැදිලි. ඒ කියන්නේ අපට අපි හොයනවා අපට ඒ වුණාට හම්බෙන්නේ. එතකොට එතනින් එහාට අපි මේ ප්‍රතිපදාවට අනුගත වීම දැන් එතනින් අපි අසරණ වෙනවනේ රවි මහත්මයා. අපිට කවදාකවත් හම්බෙන්නේ නැති
අන්න හරි. දැන් මේක හොයනවා මේක තේරුම් ගන්න හදනවා. දැන් මට තේරුණා කිව්වනම් හම්බ වෙලාම නැහැ.
හරිලා
තේරුණා කියලා හිතෙනවා නම් මතක තියාගන්න අන්න තීර්ථකය කරපු වැඩේමයි ඉන්නේ.
ඔව්
අන්න එතෙන්දි තමයි අසරණ භාවයේ එන්නේ.
ඔව් එහෙමයි. එතකොට එයින් ඔබට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත වෙලා මේක අපි ප්‍රඥාවක් අපිට ඇති කරගන්න අපි නුවණක් ඇති කරගන්න දැන් අපිට කවදාකවත් මේ ක්‍රියාවල් ටික හම්බෙන්නේ නැහැ. රූපණ විදීම හැදිනීම විදීව කියන ටික අපිට සංස්කාරයක් විදියට පංචපාදානස්කන්ධයක සංස්කාරයක් වශයෙන් තමයි අපිට හමු වෙන්නේ. ඒ කියන්නේ අපිට සකස් වෙච්ච දෙයක් තමයි හම්බෙන්නේ. එතකොට අපි දැන් එතරින් එහාට දැන් මේක හම්බ වෙන්නේ නැති ක්‍රියාවක් කියන එක තහවුරු මේ රවි මහත්මයා. එතනින් එහාට
එතනත් පරිස්සම් වෙන්න ඕන තැන.
ආ
දැන් මේක හම්බ වෙන්නේ නැහැ කියලා දැනගත්තා නම් ඒකත් හම්බ වෙලා.
ආ එතෙන්දි මම හිතන්නේ වෙන්න ඕනේ දැන් අපි
අසරණ නම් අපි දැන් නතර නොවි හොයන්න තියනවා කියන තැනයි එතන ගන්න තියෙන්නේ.
එහෙමයි.
දැන් අපි දැන් මේක දැනගත්තා කිව්වොත් මම ඒක දන්නවනේ.
නෑ හරි ඒක ඇත්ත. දැන් ඉතින් ඔබට දැන් අපි අසරණ වෙලා නිකන් අලාමුලා වෙලා යනවා. ඉතින් අපිට දැන් කිසිම අපිට අල්ල ගන්න දෙයක් නෑනේ.
ඔව්.
ගන්න අපිට හම්බෙච්ච දෙයක් නෑ.
ඔව්. ඒ යන්නේ අසරණ වීම කියන්නේ මේ වචනයක් නෙමෙයි. නිකන් ඇත්තටම දැන් කර කියා ගන්න දෙයක් නැහැ.
කර කියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ එකම විකල්පය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යොමු වෙලා බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ කියලා ඒ ධර්මයට අනුගත වීම තමයි එකම
වෙන විකල්පයක් නැහැ. වෙන විසඳුමක් නැහැ. මේක අපිට මේ අල්ලගෙන අපිට තේරෙන එකෙන් මට මේක දැනගන්න පුළුවන් මන් දන්නවා කියන එකෙන් යන්න බෑ. අපිට හිතෙන්නේම මේ දහම ටිකක් දැනගන්නකොට ඔය එන දෙයක් සාමාන්‍යයෙන් අලුතෙන් දහම හොයන අයට එන දෙයක්. ඒ කියන්නේ මමත් එහෙම තමයි. අපි මුලින්ම ඔය අවුරුදු 5-6ක් එහාට ගිහින් සාකච්ඡා ඇහුවොත් නිකන් කියන්නේ මට මේක තේරෙනවා. කියා දෙන්න පුළුවන්. කියලා තේයි. බලන්න ඔය හරිමක සයිට් එකේ තියෙනවා. හැබැයි ඒ කියනෙමයි වරදකුත් නැහැ. ඔන්න ඔතනයි මේක අල්ලන්න බැරිද. අපි අපි තේරුම් ගත්තේ වරදකුත් නෑ. ඉතින් හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ
අපට ප්‍රකටවර පැත්තෙන් අපි මේ මේ ලෝකෙ ඉඳගෙන අපි තේරුම් ගත්ත ටික ඒක වරදක් නෑ ඇත්ත වශයෙන්. මේ ලෝකෝත්තර පැත්තට යාමනේ ප්‍රශ්නේ තියෙන්නේ නේද?
ඔව් ලෝකයේ පැත්තට හරි. ඔය කියන දහම හරි. ඔක වැරදි කියන්න බෑ. හැබැයි ලෝකෙට.
ඔව්.
ඒක ඊතර වෙන ප්‍රතිකදාව නන් නෙවෙයි.
ඔව්.
එතකොට ඔන්න ඕක දැනෙනකොට තමයි මේ අසරණ භාවය දැනෙන්නේ. අපි මේ කොච්චර මෝඩ වැඩක්ද මේ 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 අපි ඇත්ත කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ. දහම කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ.
ඔව්.
ඒක ඒ මදියට අනිත් අයටත් කියා දෙන්න යනවා. අර තමන් මඩේ ඇරිලා ඉන්න බව දන්නේ නැහැ. අනිත් අයව මඩේ ගොඩ කරන්න හදනවා. ඒකට මොකද වෙන්නේ?
ඒක තමයි ඉතින් සාසන විනාශයක් කරන වැඩේ තමයි වෙන්නේ නේද?
ඔව් ඒකයි ඒක හරි භයානක තත්ත්වයක් සියුම් තත්ත්වයක්. ඒකයි මේක මේ උන්වහන්සේලා මේ මහා කරුණාවකින්මයි මේ මේ කියා දෙන්නේ මේක.
ආ ඒක කොට රවි මහත්තයා සෝරි මේ බාධා කරලා සමාවෙන්න. අපි දැන් අපට තේරුණා දැන් අපට මේවා අහුවෙන්නේ නැහැ. අපිට මේක මේ ක්‍රියාව අහුවෙන්නේ නැහැ. දැන් අපි ඊතර වෙන්න ඊතර වීමේ ප්‍රතිපදාවකට යොමු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ තවත් තීක්ෂණ විදියට මේක ධර්ම ශ්‍රවණය කරලා ඒ විඳීම කියන ටික ප්‍රඥාවක් ඔස්සේ අපි හොයාගෙන යන්නේ කොහොමද? රවි මහත්තයා මේ අදහසක් දෙන්න පුළුවන් නම් හොඳයි. තෙරුවන් සරණයි.
ඔව්. දැන් අපේ ඊළඟ ප්‍රශ්නේ ඉතින් අසරණ වුණහම කොහොමද මේක වෙන්නේ? එතකොට දැන් ඇහෙනවා ඕක ප්‍රඥාවට විතරයි අහුවෙන්නේ. දැනුමට තර්කයට අහුවෙන්නේ නැහැ.
නමස්.
ප්‍රඥාවට විතරයි අහුවෙන්නේ. ඒ ප්‍රඥාව කියන එක ගන්නෙ කොහොමද? ඒක බලෙන් ගන්න බෑ. දෙන්නත් බෑ කාටවත්. දැන් බුදුහාමුදුරන්ට බෑ ප්‍රඥාව දෙන්න තව කෙනෙකුට. අන්න එතෙන්ති දැන් අපිට අහුවෙන්න ඕන එහෙනම් ප්‍රඥාව වැඩෙන්න බුදුහාමුදුරෝ කිව්වේ මොනවද? ප්‍රඥාව වැඩිවීම සඳහා මොන හරි දෙයක් කියලා තියෙනවා.
ඔව්.
එතකොට අන්න එතෙන්ටයි එන්නවා. දැන් අපි හදන්නේ ප්‍රඥාවෙන් දකින දේත් අහගෙන ඒක දකින්න. ඒක මම දැනගත්තා කියලා.
ඔව්.
ඒක වෙන්නේ නැහැ. ඉතින් දැන් අර අර දැන් අර සීක පුද්ගලයාට විස්තර කරන ධර්මතාවය තියෙනවානේ. අපි ඔනෝ කල්ලාගෙන ඒක අපි දැනගත්තා වෙන්න යනවා. ඒක තමයි ඒක වෙන්නේම නැහැ නේතන්ට අනා නිච්චති කියන්නේ. ඒක තමයි අර කංචි සංකාර නිච්චතෝ සමනුපස්සති කියන්නේ. දැන් මේක ලැබෙන්නේ නැහැ කියන එක අපි අහගන්නවානේ. දැන් ඒක ඒක නිත්‍ය කරගත්තොත් අන්න ආයි නිච්ච සංඥාවක් මම දන්නවා ඔක ලැබෙන්නේ නැති බව.
හා
තේරුණා.
ඉතින් නවතිමක් නැතුව නවතිමක් නැතුව මේක අපි විචක්ෂණය කර කර ප්‍රතිපදාවට අනුගත වෙලා හොයන්න යන්න ඕනේ.
ඒ අනුගත වීම කියන එක මේ මෙහෙම නිකන් වචනෙන් අහගන්න බෑ මොකද්ද අනුගත වීම කියන එක. ඒ ඒක එනකම්ම ඔය තියෙන මූලික කරුණු ටික දැන් යෝනිසව මානසිකාරය කියන එක මේ බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි.
ඔව්.
ඒ එතෙන්ට එන්න අවශ්‍ය ටික සද්ධර්ම ශ්‍රවණය කියන එක ඒකේ කල්යාණ මිත්‍රයෝම තමයි උදව් වෙන්නේ. අපි දැන් අපි දන්නවා කියලා මේක මට තේරෙනවා කියලා හිතුණ ගමන් කල්යාණ මිත්‍රයව අතාරිනවා අපි.
අතන
තේරුණාද? දැන් මෙන්න මේ කියන ටික මට තේරුණා කියලා හිතන ගමන් අපිට කල්යාණ මිත්‍රයෝ ඕනේ නැණි. දැන් මට කරගෙන යන්න පුළුවන්. ආ
ඉතින් සක්කාය දිට්ඨිය
එතනම එතනම ඒ සක්කාය දිට්ඨිය.
හා එතකොට සමහන් මේ අපි මාත් පොඩ්ඩක් සමහන් වල බාධා කරාට මට මෙන්න මේව දෙයක් ඔය දැන් දේශනා මාලාවෙන් පොඩි නිකන් අදහසක් ආවා පොඩි උදාහරණයක් විදියට මම දන්නේ ඒක කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා. දැන් අර අපි දැන් අපි ෆ්ලයිට් එකක් රටක ෆ්ලයිට් සෝන් එකකට ඇතුල් වෙලා ඇතුල් වුණාට පස්සේ ඒ රටේ තියෙන රේඩාර් පද්ධතිය තියෙන්නේ මෙහෙවන්නේ ෆ්ලයිට් එක.
ඔව්.
ඒකලන්ට ඕනේ දිරි තමයි මේක ලෑන්ඩ් කරලා දිශාව මෙව කරලා
අන්න හරි.
අර මේ මොකද රණවේගයකට එම් කරා.
ඔව්. දැන් අපි හිතුවත් රේඩාර් පද්ධතිය ඕනේ නැහැ මම දන්නවා මේක ලෑන්ඩ් කරන හැටි මං ඕන තරම් ලෑන්ඩ් කරලා තියෙනවා මං ඉගෙනගෙන
තියෙනවා ඔව් ඔර පයිලට් එතකොට කරන්න දෙයක් නැහැ කල්යාණ මිත්‍යාගේ ධර්මයට ධර්ම ශ්‍රවණයට අනුගත වෙලින් විතරයි කරන්න තියෙන්නේ එතකොට මේ රේඩාර් පද්ධතිය මේ වෙන කට්ටිය තමයි කල්යාණ මිත්‍ර
ශ්‍රමයෙන්
තමයි එකගෙන යන්නේ ඔන්නතෙදි තමයි මම හිතන්නේ ප්‍රතිගතවට අනුගත වෙනවා කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ අපි මොනවක්වත් කරන්නේ නැතුව අර කන්ට්‍රෝල් එකට ඉඳලා දීලා ඉන්නවා ඒක ධර්මතාවයකින් යොනිසෝමස්කාරය මත වෙනවා වගේ මට නිකන් හිතුනේ
හරියට හරි. දැන් මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ මේක වෙනවද කියලා බලා ඉන්න එක විතරයි. අපිට කරන්න දෙයක් නැහැ.
ඒක කරන
ධර්මස්වරණය පිට පණිනවා නම්. එතකොට ඒ ගයිඩ් කරන විදිහෙන් පිට පණිනවා නම් ආපහු ගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. ඒක අර අනුගත වෙනවා. කල්‍යාණ මිත්‍රයට නැවෙනවා. ඒකට යෙදෙනවා. ඒකෙන් පිට පණිනවා නම් ආපහු ආයෙ එන්න ඕන. අපේ අර පරණ පුරුද්දට යනවා නම් ආයෙ දැකලා ආපහු එන්න ඕන මේකට. ආයෙත් පද්ධතියට ආයෙ එනවා වගේ.
අන්න එනවා වගේ. ඒ කියන්නේ අපි බැරි වෙලාවකත් පිට පැනලොත් අපි දෙයක් මානසිකාරය කරන්න ගියොත් අර මේ රණවේයකට ලෑන් කරන්න බැරි වෙනවා. මොකද මේ අපි කල්යාණ මිත්‍රයාගේ කන්ට්‍රෝල් එකෙන් පිටන්නේ.
අන්න හරි. ඒක බෑ බෑ බෑමයි කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒකයි නේතන්ට ආනන් විජ්ජති
කියන්නේ.
අපි යෝග පිළිගන්න කැමති නෑ. මොකද අපේ සක්කාය දිට්ඨිය ඊට වඩා දරුණු.
දරුණු.
සකීය දෙයක්
දැඩි දිස්ත්‍රික් එකක් හදාගෙන අපි ඒවා පළවෙලා ඉන්නවා.
ඔව්. අපි හරි කැමති මම දන්නවා මට තේරුණා කියන එකට යන්න.
ආ.
ඉතේ ඔන්න උතර තමයි මේ හරි අමාරු තැන.
එතකොට රවි මහත්මයා දැන් අපි දිගටම මේ කියන්නේ දැන් මේ මේ ධර්මස් කල්යාර මිත්‍යාගේ ධර්ම ශ්‍රවණයට අනුගත වීමද දිගටම කරන්න ඕනේ කියන්නේ අපි නිතරම ධර්ම ශ්‍රවණය කරන එකද කරන්න ඕනේ අනුගත
කල්යාණ මිත්‍රයා කියන්නේ එයාගේ ධර්මේ නෙමෙයි එයා පෙන්වන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය
බුදුහාමුදුරන්
දැන් මේ ඇහුවේ අනුමදස්සහාමුදුරන්ගේ ධහමන් නෙමෙයි පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ.
ඔව්.
අන්න ඒකයි කල්යාණ මිත්‍රයා කියන්නේ.
ඔව් බුදුරජාණන් වහන්සේව මේ රිප්‍රසන්ට් කරනවා. එතෙන්දී
ඔව්. දැන් ඒකයි උන්වහන්සේ කියන්නේ මේ වාසිය මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මගේ ධර්මයක් නෙමෙයි.
ඔව්.
තථාගතයන් වහන්සේගේ ධර්ම.
ඔව්.
එතකොට එහෙම කියන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ඔන්න ඔය අනුගත වීම ඕක තීරුම් ගත්ත කෙනෙකුට විතරයි ඒ කතාව කියන්න පුළුවන්. නැත්නම් වෙන්නේ ආ වෙන්න මං දැනගත්තා මම බුදු දහම හොයාගත්තා ඈ හැංගිලා තිබුණ දේ හොයාගත්තා. එහෙම කියන ඒවානේ අද ඇහෙන්න
ලැබෙන්නේ. ඔව්. ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් තරහ කාරණා තමයි බලකොට කියලා තියෙන්නේ.
ඒක තමයි ඒව තමයි මේ දකින්න ඕන දේවල්. මේක මෙහෙමයි කියලා නේ කියා දෙන්නේ ඔය කියා දෙන ගොඩක් අය.
ඔව් දැන් සමහර මම කවුරුත් දේශනය කරන නෙවෙයි දැන් ගොඩක් ධර්ම ශ්‍රවණ ඇහෙනකොට මේ නාමිකවින් තොරව කියන්නේ දැන් මේක ප්‍රතිපදාවට තේරුම් ගන්න ඕනේ මේ චන්ද්‍රාගය ප්‍රහාණය කිරීම චන්ද්‍රාගය තමයි ප්‍රශ්නේ කියලා. ඒතර මම හිතන්නේ එතනින් වෙන්න පුළුවන් එකම මැක්සිමම් යන්න පුළුවන් තැන රවි මහත්මයා මේ ලෞකික සම්මාදිටරම්පත් වෙන්න පුළුවන්.
නෑ ඔය දැන් මේක මට තේරුණා කියන එකත් චන්ද්‍රාගයම නේද?
චන්ද්‍රාගය.
මට මේක අවබෝධ වුණා කියන්නේ ඒකයි අර ඒක ප්‍රනීත භාවයක් ගන්න එක.
ආ මන්ට ලැබිච්ච දෙයක්
තියෙනවා. ඔව්. ඉතින් ඕක තමයි චන්ද්‍රාගය.
ආ
ඒ ප්‍රනීත භාව. එහෙනම් එතකොට ආසරණ භාවය නෙමෙයි අපි මේ ටිකක් කර මට ලකුණක් දාගෙන.
ඔව්. හෙට මම සර්වන් සරණ රවි මහත්මයා මම අනිත් අයට